මීළඟට ගරු ජල්ප රිස් මැත්තුමා බතුමාට මිනිත්තු පහලෝක කාලයක් තියෙන ඕඩ ප්ලේස් කරු මදුරු විතාන මැත්තුමා මුලාසනය.
ගරු මූලාස්වරානුරුඩ මන්ත්‍රතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමා සඳහන් කළා ඇයි මේ පනත අවශ්‍ය කියලා. මේක කාලීන අවශ්‍යතාවය. ඒ සම්බන්ධයෙන් කිසිම මතභේදයක් නෑ. අපි 100%ක් එකඟයි. අපේ රටට මේ අවස්ථාවේදී මේ විදිය පනතක් අවශ්‍යයි කියා. හැබැයි ඒක නෙවෙයි ප්‍රශ්නය. ප්‍රශ්නය සම්පූර්ණයෙන් වෙනස් දෙයක්. ගරු විපක්ෂ නායකතුමා ප්‍රශ්නයක් ඍජුව යොමු කළා ගරු අග්‍රාමාත්‍යතුමාට. ඒ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැහැ. ඒ ප්‍රශ්නය යොමු කිරීමට හේතු වුණේ මේකයි. අපි කවුරුත් දන්නවා මේ රටේ ජනතාවගේ මනස තුළ ලොකු සැකයක් තියෙනවා. මම හිතන්නේ ගරු අගමැතිතුමාට ඒක නෑ කියලා කියන්න පුළුවන් කියලා. අද ලොකු සැකයක් තියෙනවා ජනතාව තුළ මේ පනත මේ අවස්ථාවේදී ගේන්නේ වෙන අරමුණක් සඳහායි කියලා. ඒ කියන්නේ පළාත් පාලන ආයතන මැතිවරණය කල් දැමීමේ යටි අරමුණ ඇතිවෙයි කියලා මේ පනත පාර්ලිමේන්තුවට ගේන්නේ. මේ පිළිබඳ ලොකු බයක් සැකක් අපේ ජනතාව තුළ තිබෙනවා. හේතු සහිතව, පදනම් සහිතව දැන් බලන්න ගිය සතියේ වෙච්ච දේවල්. හරි පුදුම දේවල් මේ රටේ වුණේ ගිය සතියේ. මම මේක කියන්නේ තරහවකින් නෙවෙයි, කනගාටුවෙන්. මේ රටේ පරම්පරා දෙකකට විවස්ථා නීතිය පිළිබඳ මම පොත් ලියලා ඒ පොත් අදත් පාවිච්චි වෙනවා අපේ විශ්වවිද්‍යාලවල. අපේ අධිකරණයේ විවස්ථා නීතිය පිළිබඳ ග්‍රන්ථ. හැබැයි අද ඒවා ආපහු සම්පූර්ණයෙන් ලියන්න සිද්ධ වෙලා තියෙනවා. සම්පූර්ණයෙන් සිද්ධ වෙලා ලියන්න තියෙනවා. ඒ ග්‍රන්ථවල අන්තර්ගත සිද්ධාන්ත මූලධර්ම අද වළංගු වන්නේ නැහැ. ගරු මුලාසනුන්ට මන්ත්‍රීතුමනි, ඒක ලොකු අවාසනාවක්. දැන් පොඩ්ඩක් අපි පක්ෂ ભેදයෙන් තොරව හිතලා බලමු ගිය සතියේ වෙච්ච දේවල්. හපුහින්න මැතිතුමා අහිංසක නිලධාරියෙක්, දේශපාලනඥයෙක් නොවේ. එතුමා ලිඛිත නියෝග නිකුත් කළා මේ රටේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට. මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කරලා තිබුණා. එතකොට ඇපල් මුදල් බාර ගනිමින් සිටිය දිවයින පුරා ස්වදේශ කටයුතු රාජ්‍ය පරිපාලන පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා ලිඛිත නියෝගයක් නිකුත් වහාම නවත්තා. මේ ඇප මුදල් ලබා ගැනීම වහාම නවත්තා. ඒ කියන්නේ මැතිවරණ ක්‍රියාදාමයේ වහාම නවත්තන්නේ කියන නියෝගයක් කළා මේ ලේකම්තුමා. ඊට පස්සේ ඒ ලේකම්තුමා කිව්වා මම මේක කළේ හිතුවක්කාර විදියට නෙවෙයි, කැබිනට් මණ්ඩලයෙන් ලැබිච්ච නියෝගයක් පරිදි කියලා. ඊට පස්සේ ගරු දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යතුමා සභා ගර්භයේ ප්‍රකාශයක් කළා මේ විදිහේ කිසිම සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලයේ සිදු වුණේ නැහැ, කැබිනට් මණ්ඩලයේ කිසිම නියෝගයක් නිකුත් කළේ නැහැ කියලා. එතකොට හපුවින්න මහත්තයා පැයක් ඇතුළත ඒ නියෝගයේ ඉල්ලා අස් කළා. දැන් මොකද තත්ත්වය? මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කරලා තිබ්බා. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් හුදු බලතල වගකීම් තියන්නේ මැතිවරණ කොමිෂන් සභාවට, විශේෂ වන සංශෝධනය යටතේ. එතකොට හපුහින්න මැතිතුමා අවුරුදු 3ක් හිරේ යන්න ඕනේ. අපිට පුළුවන් එන සතියේ නඩු දාන්න එතුමාට විරුද්ධ. එතකොට දැන් බොරුවක් නේ කිව්වේ ගරු මූලාර්සනල් මන්ත්‍රී, සම්පූර්ණ බොරුවක් නේ. කැබිනට් මණ්ඩලයේ තීරණයක් නැහැ. එතකොට කොහොමද මේක ඇතිවුණේ? කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රටක මේ විදිහේ දේවල් සිදු වෙලා තියෙනවද? එහෙනම් කැබිනට් ලේකම්තුමා දැනුම් දෙන්න ඕනේ හපු ඉන්න මහත්තයාට. මෙහෙම තියෙනවා කැබිනට්ේ ගත්තා කියලා. එහෙම කැබිනට් ලේකම්තුමා කරා නම් කැබිනට් ලේකම්තුමා අවුරුදු තුනක් හිරයන්ට ඕනේ. එතකොට නෑ ඌ එහෙම එහෙම දැනුම් දීලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම එතුමා අවුරුදු තුනක් හිරයන්ට ඕනේ. දැන් බලන්න අහිංසක රජයේ නිලධාරීන් මේ විදිහට සලකනවා නම් කිසිම නිලධාරියෙක් තමන්ගේ කාර්යභාරයේ ඉෂ්ට කරයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අගමැතිතුමාට කියන්න පුළුවන්ද මේ පදනම් විරහිත මනක් කල්පිත බයක් කියලා ජනතාවගේ සිත් තුළ තියෙන්නේ මේ මැතිවරණය කල් දාන්න ගරු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා විස්තර සහිතව සඳහන් කළ පරිදි මුල ඉඳන් අගට නොකරපු දෙයක් නෑ. කරන්න පුළුවන් හැම දෙයක්ම කරා මේ මැතිවරණය කල් දැමීමට. දැන් බලන්න ඊයේ දවල් වෙච්ච දේවල් අද්විතීය සිද්ධි. මම ඔබතුමාට කියන්න කැමතියි ලෝකය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තිබෙනවා. දැන් ගිය සතියේ මම හම්බුණා, අපි කීප දෙනෙක් එක්ක හම්බුණා, පොදුරාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංවිධානයේ මහලේකම්තුමා රාජනීතිඥ ස්ටීවන් ට්විග්. හැමෝම මවිතයට පත්වනවා, මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද, මේවා වෙන්න පුළුවන්ද මේ රටේ. 1931 සිට ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය ප්‍රෞඩත්වය ඇතිව සුරක්ෂිත කරපු රටක මේවා වෙන්න පුළුවන්ද? ලැජ්ජයි ගරු මන්ත්‍රීතුමනි. එතකොට දැන් මොකද ඊයේ උනේ? විජේදාස රාජපක්ෂ ඇමතුමා විෂය භාර ඇමතිවරයා හැටියට හා අධිකරණ අමාත්‍යාංශයේ අනුශාසක කමිටුවේ සභාපති හැටියට වගකීමෙන් යුක්තව ප්‍රතිඥාවක් දුන්නා, දෙවතාවක් කිව්වා. දෙවනි සැරේ මම එතුමාගෙන් ඍජුව ඇහුවා, ඔබතුමා වගකීමක් ඇතිව මේ ප්‍රතිඥාව අපිට දෙනවාද කියලා. ඔව් මම දෙනවා කිව්වා. එතකොට එතුමා තීරණය කළා මේක මාසයක් කල් දාන්න. ඉතින් එතකොට ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දන්නවා මේකට බ්‍රිතාන්‍ය ඉතිහාසයේ අවුරුදු 350 කතර ඉතිහාසයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය, තේජස, ආත්ම ගරුත්වය, බ්‍රිතාන්‍යයේ පළවන චාල්ස් රජතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා දොරට තට්ටු කරාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එතුමාට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිර භාරයට ගැනීම සඳහා පළවෙනි චාල්ස් රජතුමා ආම මොකද්ද ලෙන්තෝල් කතානායකතුමා කිව්වේ? මට ඇස් නෑ, මට දිවක් නෑ, මට කියන්න පුළුවන් ගරු සභාවේ මන්ත්‍රීවරුන් මට කියන දේ පමණයි. රජතුමා හැරිලා ගියා. ඒක තමයි අපි 1931 සිට අපි ආරක්ෂා කරපු උදාර පාර්ලිමේන්තු සම්ප්‍රදාය. හැබැයි පිටස්තර බලවේගයට පුළුවන් මේකට ඇවිල්ලා කාරක සභා ගන්න තීරණ සම්පූර්ණයෙන් යටිකුරු කළා, තීරණ වෙනස් කළා, වෙන එකක් පවා මන්ත්‍රීවරුන් විපක්ෂ නායකතුමා ඇතුළුව, අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඇතුළුව කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරා මේවා වෙනස් කරන්න අවශ්‍ය නම් ඉස්සෙල්ලා පාර්ලිමේන්තු බිස්නස් කමිටුවේ මීටම තියන්න. ඒක 2:30 තියලා ජනාධිපතිවයන මීටම 3:00 තියන්න. ඒකවත් කරන්න බැරි වුණා. ඒ ප්‍රමාණයට අද මේ පාර්ලිමේන්තුවේ යටත් වෙලා තියෙනවා විධායකට. මම කිසිම බයක් සැකක් නැතුව කියනවා අද මේ පාර්ලිමේන්තුවේ ප්‍රෞඩත්වයක් නැහැ, ස්වාධීනත්වයක් නැහැ, සම්ප්‍රදායක් නැහැ. මේ පාර්ලිමේන්තුව විධායකයේ අත කොළුවක් බවට පත් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුව තීරණ ගන්න පුළුවන් එහෙන්. දැන් රාජාසන කතාවේ මොනවද කිව්වේ? මුළු ලෝකයටම කිව්වා අපි අධීක්ෂණ කමිටු, ආංශික කමිටු මේවා සියල්ලක්ම සුරක්ෂිත කරනවා, මුදල් පරිපාලනය පිළිබඳ අලුත් කමිටු හදනවා, තරුණ පිරිසට වඩා නියෝජනයක් දීම සඳහා අලුත් යාන්ත්‍රණ, අලුත් පරිෂද මේ පාර්ලිමේන්තු ක්ෂේත්‍රය තුළ අපි නිර්මාණය කරනවා. සම්පූර්ණ බොරුවක් නේද ගරු මූලාසනාරුවන මන්ත්‍රීතුමනි? පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම නෙවෙයි, පාර්ලිමේන්තුව සමතලා කිරීමක්, සැහැල්ලු කිරීමක්, පාර්ලිමේන්තුවේ සත පහක අගයක් නැති තත්ත්වයකට පත් කිරීමක්. මම නම් කාලේ නාස්ති කරන්නේ ගරු මන්ත්‍රීතුමනි මේ කාර්යක සභා රැස්වීම වලට යන. මොකද ඒක ඇති ප්‍රයෝජනය? රැස්වීමට යනවා, ගැඹුරින් ඒ කාරණා අධ්‍යයනය කරනවා, අදහස් ප්‍රකාශ කරනවා, අදාළ ඇමතිවරයා ඒ අදහස් පිළි අරගෙන නිගමනයකට එනවා. ඊට පස්සේ ඒ නිගමනය පැය භාගයක් යන ඉස්සෙල්ලා වෙන කවුරු හරි සම්පූර්ණයෙන් කුණු පෙට්ටියට දානවා. ඉතින් අපි මොනවටද අපේ කාලය නාස්ති කරන්නේ? සම්පූර්ණ ප්‍රෝඩාවක් මේ පාර්ලිමේන්තුව මෙහෙවන්නේ අදෘශ්‍යමාන හස්තයක්. කථානායකතුමානේ, කථානායකතුමා ඊයේ කියපු දේවල් සම්පූර්ණයෙන් වැරදි. කථානායකතුමා කිව්වා මම දන්නේ නැහැ, ජනාධිපතිතුමා එනවා, එතුමා මොනවා කතා කරයිද මම දන්නේ නැහැ. හැබැයි මගේ දුරකථනයට දමික දසනායක ලේකම්තුමා එවපු පණිවිඩයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මොනවද සාකච්ඡා කරන්න කියලා. ඉතින් මේ විදිහේ ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් මේක තියෙන. ඒ නිසා තමයි මම කියන්නේ මම දැන් මං ලියපු පොත් ඔක්කොම ආපහු ලියන්න ඕනේ. ඒවා දැන් වැඩක් නැහැ. ඒවා විශ්වවිද්‍යාලවල සම්පූර්ණයෙන් මම දැන් විශ්වවිද්‍යාලයට යනවා ළඟදී තව දේශය මම කියනවා මේ ඔක්කොම කුණු පැටියට දාන්න කියලා. මේ සද පහ කරන්නේ කියලා. ඉතින් අන්න ඒ විදිහ තත්වයක් තමයි බොහොම අවාසනාවන්තයි. ඒ විදිහ තත්වයක් තමයි අද රටේ ඇති වෙලා තියෙන්නේ ගරු මන්ත්‍රීතුමනි. එතකොට බලන්න දැන් ගරු අගමැතිතුමා කිව්වා මේකේ වටිනාකම පූර්වාදර්ශ නොයෙක් දේවල්. මම කියනවා මේ ලහි ලහි අද මේ පනත සම්මත කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන අභිමතාර්ථ ඉෂ්ට වෙන්නේ නැහැ. මොකද මේ පනතේ ප්‍රධාන අරමුණ තමයි යම් යම් සාපරාදී අපරාධ ඇති කරනවා. ඒ කියන්නේ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයේ වාර්තාවක් සකස් කරන්න ඕනේ. මෙන්න මේවා තමයි වියදම්, මේවා තමයි ලැබිච්ච පරිත්‍යාග. හැබැයි ඒ වාර්තාව සකස් කරන්නේ මැතිවරණ ප්‍රතිඵල ලැබිලා දවස් 20කට පස්සේ. හැබැයි සත පහක ප්‍රයෝජනයක් නැහැ. ඒ මොකද ඊට විරුද්ධව පෙත්සමක් ගේනවා නම්, මැතිවරණ පෙත්සමක් ගේනවා නම් මහා අධිකරණයේ ඉදිරියේ ඒ පෙත්සම ගේන්න ඕනේ දවස් 21ක් ඇතුළත. හැබැයි ඒ දවස් 21 ගත වෙනකොට ඒ පෙත්සමට අවශ්‍ය කරුණු ලබා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් එතන ඒක පරස්පරයක් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පරස්පරය සඳහන් කරලා තියෙනවා. එන්නේ ශ්‍රේෂ්ඨ මම නෙමෙයි මේ කියන්නේ, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය. The deterrent imposed in the bill for illegal practice has become nugatory. ඒක වැඩක් නෑ, සද පහ කරන්නේ නෑ. Nugatory. ශුන්‍යයි. බල රහිතයි. His. එතකොට එහෙනම් මොකද කරන්න ඕනේ? මේ පනත අද හවස කමිටු අධිරියේදී වෙනස් කරලා කිසිම ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් වෙනස් කරන්න ඕනේ ලෝකල් ඉලෙක්ෂන්ස්, ලෝකල් ගවර්න්මන්ට් ඉලෙක්ෂන්ස් ඕඩිනන්ස් එක, පළාත් පාලන ආයතන මැතිවරණ පනත. ඒකේ තමයි තියෙන්නේ දවස් 21ක් ඇතුළත මේ පෙත්සම ඉදිරිපත් කළ යුතුයි කියලා. ඒක අද හවස කරන්න බෑනේ කථානායකතුමනි. ඒතොර මේක නම් අවංක අරමුණ. අවංක අරමුණ මැතිවරණ වලදී වියදම් කරන මුදල් සීමා කරන්න නම් එහෙනම් අර පනත වෙනස් කරන්න ඕනේ. ඒ නොකර මේක කරන්නේ
අවංකතුමා වර්තා විනාඩි 10 2 කාලයක් තියෙනවා.
හොඳයි හොඳයි. එතකොට මේ කරන්නේ
මේක දින 20කට අඩු කරන්නත් බෑ, කාලයක් ඕනේ
ඒක. ඔව්, එතකොට මේක දින 20කට අඩු කරන්න බෑ, යම්කිසි කාලයක් අවශ්‍යයි මේ වර්තා සකස් කරන්න. ඒක නෙමෙයි අරමුණ. ඒක නෙමෙයි අරමුණ. අරමුණ මේ මැතිවරණේ කල් දාන්න. හැබැයි මම පෑදිලිව රජයට කියනවා ඒක ලේසි වැඩක් නෙමෙයි. ඊයේ මම ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටියා, මැතිවරණ කොමිෂන් සභාවේ නීතිඥතුමා ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, මම වෙනුවෙන් පෙනී සිටියා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා. අපි මේ පෙත්සම් දෙකක් ගොනු කරලා තිබුණා. අපේ හිතවත් ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා පෙත්සම් කරුවෙක්. මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියස ගාම්භීර ප්‍රතිඥාවක් දුන්නා. මේ ආරම්භ කරපු ක්‍රියාදාමය මේ මැතිවරණයේ පැවැත්වීම සඳහා දිගින් දිගටම කරගෙන යනවා කියලා. ඒක ගාම්භීර ප්‍රතිඥාවක්. ඒකට පටහැනිව කවුරු හරි කිසිවක් කළොත් උසාවියට අපහාසයක් හැටියට සලකනවා. එම නිසා ඒ ක්‍රියාදාමය දිගින් දිගට යනවා. මේ උප්‍රවැට්ටි හරහා මේ පනත් ගෙනල්ලා හිතනවා නම් මැතිවරණ දිගෙන් දිගටම කල් දාන්න පුළුවන් කියලා ඒ ප්‍රයත්නය ව්‍යර්ථ කිරීම සඳහා අපි දිවිහිමෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම අධිකරණයේ හැමෝම හා ජාත්‍යන්තරයේ ඉදිරියේ මේ වැඩපිළිවෙල ගැන අපි විස්තර සහිතව දැනුවත් කරනවා ජාත්‍යන්තර ප්‍රජාව. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද? බලහත්කාරයෙන් මේ ජනතාවට පටවලා තියෙන රජයක් නේද? මැතිවරණ නැහැ, පළාත් සභා මැතිවරණ අවුරුදු 3ක් නැහැ. දැන් පළාත් පාලන ආයතන මැතිවරණ කල් දාන්න හදනවා. මේක කිසිසේත් අවම ප්‍රමාණයවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට මම නම් පිළිගන්නේ නැහැ. මම කාටවත් කියන්නෙත් නැහැ මේක ප්‍රජාතන්ත්‍රීය රටක් කියලා. හරුදාක්ෂය අනුව කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි ජාත්‍යන්තර
හමුවේ කාලය අවසානයි.
මේ රටේ තිබෙන ඉතාමත් සෝචනීය යථාර්ථය කිසිම බයක් සැකයක් නැතුව ඉදිරිපත් කරන බව කියමින් ඔබතුමාට මගේ ස්තුතිය ප්‍රදානය කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි මිලන ගරු අලි ශබ්රි මැතිතුමා. විනාඩි 10ක කාලයක් තිබුණා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි මේ පනත අවශ්‍යයි කියන එක පිළිබඳව සියලු දෙනාම එක මතයක ඉන්නවා. ඒ පනතේ යම් යම් අඩුපාඩු තියෙනවා නම්, සංශෝධන තියෙනවා නම් යම් ස්ථානයකින් පටන් ගන්නට. මම දන්නවා අපි ගරු මහාචාර්ය ජීල් පීරිස් මැතිතුමත් පිළිගමේ There is nothing called a perfect law. අපි සර්ව සම්පූර්ණ නීතිය එනකම් බලාගෙන හිටියනම් ඒ නීතිය කවදාවත් එන එකක් නැහැ. ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ අපේ ව්‍යවස්ථාවට. ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන එක හැමෝම පිළිගන්නේ. ජනාධිපතිකම ඉවත් කරන්න ඕන කියලත් කාලයක් තිස්සේ කියනවා. හැබැයි ව්‍යවස්ථාව ගෙනෙනකොට ගෙනෙන පුද්ගලයා කියනවා මගෙන් පස්සේ මේක ක්‍රියාත්මක කළ යුතුයි කියලා. ඒ හින්දා අපිට බලපාන නැති විදිහට ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා ක්‍රමයක් හොයාගන්නවා නොකරන වෙදකමට. සිංහලෙන් කියනවා නොකරන වෙදකමට කෝඳුරුතෙල් හත් පට්ටියකුයි තව එකක් ඕනද මොනවද කියලා කතාවක්. කදුරු ගන්න. ඒ හින්දා මම හිතන විදිහට මේ පනත ඉතා වැදගත්. මේ පනත මේ ඊයේ පෙරේද ගැසට් කරාට ගරු මන්ත්‍රීතුමනි, මේ පනත අපි විසින් පහුගිය කාලය තුළ ඊඑල් පීරිස් ගරු මහාචාර්යතුමා මාත් එක්ක කැබිනට් එකේ හිටියා. ඒ කාලය තුළ අපි විශාල වශයෙන් අනපනත් 85ක් ගෙනීම සඳහා කටයුතු කරා. ඔබතුමා දන්නවා මේ පනතත් ඒ හා සමාන එකක්. එහි මහා වැඩපිළිවෙලේ කොටසක්. ඒක මම මැතිවරණ කොමසාරිස්තුමාත් එක්ක කතා කරලා උන්ගේ ඩ්‍රාෆ්ට් එක අරගෙන උන්ට කතා කරලා මේ පිළිබඳව අපි විවෘත සංවාදයකුත් තිබුණා. හර්ෂ අපේ හර්ෂ මන්ත්‍රීතුමාත් සහභාගී වුණා විපක්ෂ නියෝජනය කරමින්. මංජුල බස්නායක ඒ නිරීක්ෂකයන් වෙනුවෙන් පෙනී හිටියා. මේක පටන් අරගෙන ගියා. නමුත් අපේ වේගයට අපිට යන්න බැරි වුණා පහුගිය අවුරුද්දේ පුරා සිද්ධ වෙච්ච ඒ කඩාවැටීම තුළ. දැන් ඊයේ පනතත් ඒ වගේ එකක්. එහෙනම් මේක මේ ඊයේ පෙරේද ගෙනාවු පනතක් නෙවෙයි. මම දන්නේ නැහැ මේක අරමුණ මොකද්ද, මේක උපයෝගී කරගෙන කන්දේ කල්පනා දාගන්න පුළුවන්ද නැද්ද කියලා. නමුත් මම හිතනවා ඉතාමත්ම වැදගත් මෙවැනි පනතක් තියෙන එක. මොකද මිනිස්සු පාර්ලිමේන්තුවට යා යුත්තේ තමන්ගේ මුදල් බලය මත නෙවෙයි, තමන්ට වියදම් කර හැකි මුදල් ප්‍රමාණය මත නෙවෙයි, තමන්ගේ ඒජන්තවරු පත්කිරීම උඩ නෙවෙයි, දේශීය හා විදේශීය වශයෙන් අතකොළුවන් විසින් පාලනය කරන මිනිස්සු නෙවෙයි හිටිය යුත්තේ. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව රට වෙනුවෙන් තීන්දුව තීරණ ගන්න මිනිස්සු ක්‍රියාත්මක විය යුතුයි. මේක ඉතා බරපතල දෙයක්. අපිට නොපෙනුනට මේකේ ලෝකයේ විවිධ රටවල් වල මේ මුදල බලය අනුග්‍රහය පාවිච්චි කරමින් තමන්ට ඕන මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට දාලා තීන්දුව තීරණ ගන්න භයානක වාතාවරණයක් තියෙනවා. මම මෑතකදී ඇමරිකාවට ගියාම මම දැක්ක එක දෙයක් තමයි ඔවුන්ට අපි තේ පෙට්ටියක් දෙනකොට ඒගොල්ලෝ අහනවා What is the value of this? If this is anything above $60, we don't want. Because in terms of the law, we can't accept. Oh, otherwise we have to record it. So, meka patang ganeemak vitarai. Mama meka eetatte haata yanna tona kiyala mama vishwasa karanawa. Api dakka Amerikave e law eka thiyenawa iye pereda oba dakinnata athi. European parliamentuwe mantriwarun kipa denekuta තමන්ගේ රස්සාව අහිමි වුණා. ඔවුන් අත්අඩංගුවට අරගෙන ඔවුන් පිළිබඳ පරීක්ෂණ පවත්වනවා යම්කිසි රජයක් විසින් වෙන රටක තීන්දුව තීරණ ගැනීමේදී බලපෑම් කිරීම සඳහා ඔවුන්ට අල්ලස් දුන්නයි කියන්නේ. ඔබ දන්නවා ඇමරිකාවේ ජනාධිපතිවරණයේදී සෝෂල් මීඩියා එක හරහා මිනිස්සුන්ගේ මතය වෙනස් කිරීම සඳහා කටයුතු කරා කියලා කේම්බ්‍රිජ් ඇනලිටිකා කියන බ්‍රිතාන්‍යයේ තිබුණු සමාගම කටයුතු කරපු ආකාරය සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇති වුණා. ඇමරිකාවේ තවදුරටත් තාම චෝදනා කරනවා මේ පිළිබඳව කටයුතු කරගෙන යනවා ඔවුන්ගේ තරඟකාරී රටක් වන බලගත්තු තවත් රටක්. ඒ රටේ මැතිවරණවලට අත ගැහුවයි කියලා අත පෙව්වයි කියලා ජනමතය වෙනස් කරන්නට. මේක තව බරපතලයි. ඒ වගේ රටවල් වලත් ඒක වෙන්න පුළුවන් නම් අපේ රටේ ඒව නොවනවයි කියලා මොනවද අපිට දෙන්න පුළුවන් සහතිකය. එම නිසායි මම කියන්නේ ඔබ ඒ හැම පැත්තෙම සර්වසාධාරණ නීතිය එනතුරු බලාගෙන හිටියනම් නමුත් මේ වෙලාවේ මට නැතුව අනිත් අයට විතරක් නීතිය බලපර ගන්න ඕන කියලා කියනවනම් අපිට සිද්ධ වෙනවා මේක කල් දදා ඉන්න. කවදාවත් මේක සිද්ධ වෙන්නේ නැහැ. මට මතකයි 1994 දී ගරු චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මම ඒ කාලේ ශිෂ්‍ය ව්‍යාපාරේ හිටියා. එතුමියට උදව් කරා ඒ ජනාධිපතිවරණයේදී ඒ ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ට සහයෝගය දෙන්න තීරණය කරේ මාස 6කින් සම්පූර්ණ ක්‍රමයම වෙනස් කරනවායි කියලා. ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාට තමයි ඒ වගකීම පැවරුනේ. එතුමා එතුමාගේ වගකීම ඉෂ්ට කරා. මහන්සි වෙලා වාඩි වෙලා කතා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න උත්සාහ කරා. තාමත් විසඳ ගන්න බැරි වෙලා තියෙනවා. නමුත් අන්තිමේදී මොකද වුනේ? මට විතරක් බලපාන්න නැති විදියට මේක ගේන්න කිව්වා. විපක්ෂයේ තර එකඟ වුණේ නැහැ. එම නිසා මම කියනවා මේ වෙලාවේදී මේ නීතිය ඉතාමත්ම හොඳයි. මේ නීතියත් එක්ක අපි කටයුතු කරන්නට ඕන. මේ නීතිය ගෙනෙන අවස්ථාවේදී අඩුපාඩු වලක් තියෙනවා නම් මමත් පිළිගන්නවා මේක සර්වසාධාරණ නීතියක් නෙවෙයි. මේක අංග සම්පූර්ණ නීතියක් නෙවෙයි. මේක බේසික් නීතියක්. අඩුගානේ බේසික් නීතියක් හොඳයි කිසිසේත්ම නීතියක් නැතිකොට රටවල් වඩා. එම නිසා මම විශ්වාස කරනවා මේ අවස්ථාවේදී මේ නීතිය සම්මත කර ගැනීම සඳහා සියලු දෙනාම පක්ෂපාත ભેදවලින් තොරව සහයෝගය දීමේ වැදගත්කම අපි අවධාරණය කරන්නට ඕන. අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ඓන්ද්‍රීය වශයෙන් ඕගනිකලි මිනිසුන්ගේ කැමැත්ත සොයා ගන්න දෙයක්. ඒ ඓන්ද්‍රීය වශයෙන් එහෙම නැත්නම් ඕගනිකලි මිනිසුන්ගේ කැමැත්ත දූෂණය කරන ඕන යම් කිසි ආකාරයක මුදලෙන් වෙන්න පුළුවන්, මාධ්‍ය බලයෙන් වෙන්න පුළුවන්, සෝෂල් මීඩියා එක උපයෝගී කරගෙන වෙන්න පුළුවන්. ඒක වැරදි. ජාති උපයෝගී කරගන්නවා නම් ඒකත් වැරදි. ආගම උපයෝගී කරගන්නවා නම් ඒකත් වැරදි. භාෂා උපයෝගී කරගන්නවා නම් ඒකත් වැරදි. මම හිතන්නේ මේ මූලික නීතිය යන්නට ඕන ඒ අග්‍රඵලය දිහා. නමුත් ඒක කොහෙන් හරි පටන් ගන්නට ඕන. කරු ජී.එල්. පීරිස් මැතිතුමයි මමයි එකතු වෙලා අපිට ලොකු අභියෝගයක් තියෙනවා ලෝකයේ ඉදිරියට යනකොට ඇයි මේ පීටී එක තියාගෙන ඉන්නේ කියන එක. ඔබතුමා දන්නවා. ඉතින් අපි එකතු වෙලා අපි පළවෙනි අධ්‍යයන හැටියට ඉදිරිපත් කළ එක්ස්පර්ට් කමිටි එකක්. අවුරුදු ඒක පීටී එක හැදුවට ඒ යටතේ ඇඩ්වයිසරි කමිටියක් හදලා තිබුණේ නැහැ. අශෝක සිල්ලා මැතිතුමා යටතේ. අපි හැදුවා. හදලා අපිට පුළුවන් වුණා 200ක් විතර ඔවුන් හරහා නිර්පරාදයේ තියාගෙන හිටපු අය එළියට දාගන්න.
මම අවසාන සැරේ ජිනීවා ගියාම මානව හිමිකම් කවුන්සලයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පැහැදිලි නියෝගය අනුව මම පොරොන්දුවක් දුන්නා. අපි මොරටෝරියම් එකක් තියෙනවා කියලා ඒ ත්‍රස්තවාදී වළක්වීමේ පනත අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. දැන් ඒ පොරොන්දුව අමුවම්මුවේ උල්ලංඝනය කළා කිසිසේත් නුසුදුසු අවස්ථාවලට පනත පාවිච්චි කරපු නිසා තමයි ඔබතුමාට විදේශ ඇමති හැටියට ලොකු බරක් දරන්න
වුණේ. දැන් මම ඔබතුමාට කියන්න ආවේ ඔව් අපි මොරටෝරියම් එකක් සැප්තැම්බර් 2021 සැප්තැම්බර් ඉඳලා මේක පාවිච්චි කරන්නේ නැහැ කියලා කියලා තියෙනවා. ත්‍ස්තවාදී කටයුතු වලට සම්බන්ධ නැද්ද කියන එක. නමුත් ත්‍ස්තවාදී කටයුද්ද නැද්ද කියන එක පිළිබඳව දේශපාලඥයන්ට තීන්දුව කරන්න බෑ. ඒක තීන්දුව කරන්නට ඕනේ ඒ නියෝගය කරන අය. ඉතින් ඔවුන් වැරදියක් කරලා තියෙනවා නම් දැන් අපේ නීතිය සංශෝධනය කරාට පස්සේ කරු මහාචාර්යතුමනි දැනට පුළුවන් සුප්‍රීම කෝට්ටේකට කෝට් ඔෆ් අපීල් එකට ගිහලා ඒක අභියෝගයට ලක් කරන්න. නේද? නමුත් මම මේ කියන්න ආවේක නෙවෙයි. දැන් අපිට මුලින් කිව්වා මේක වැඩක් නැහැ මේක කරන්න බෑ කියලා. නමුත් මුලින් අපි උපදේශක මණ්ඩලයක් පත් කරා. ඒකෙන් යම් ප්‍රගතියක් ලබා ගත්තා. ඊට පස්සේ ඔබතුමා මැදිහත් වෙලා මම ඔබතුමාට උදව් කරා. අපි දෙන්නම එකතු වෙලා පනත සංශෝධනය කරා. එතකොට මේ නිර්දය ලෙස අපි විවේචනය කරා මේකෙන් ඇති වැඩක් නැහැ කියලා. නමුත් අද වෙනකොට සිළු දෙනාටම බේල් දීලා කීප දෙනෙක් ඇරුණාම යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක යම් වර්ධනයක්. අද වෙනකොට කවුරුත් කතා කරන්නේ නැහැ තවදුරටත් සංශෝධනය කළ යුතුයි කියන එක. අද කතා කරන්නේ ඉවත් කළ යුතුයි කියන එක. අදින් අදියර අපි වර්ධනයක් කරගත්තා. ඒ හින්දා තමයි මම කියන්නේ.
එමෙතුමා උත්තරට විනාඩි 2 කාලයක් තියෙනවා.
ඔව්. ඒහා සමානවම මේක මූලික නීතියක් බවට පත් කරගමු. මේ නීතියෙන් ආරම්භ කරමු. මේ නීතියෙන් ආරම්භ කරලා මේක වර්ධනය කරගමු. ප්‍රශස්ත මට්ටමකට ගෙන්නගමු. මොකද අවසාන වශයෙන් ඉතාමත්ම වැදගත්. අපි සියලු දෙනා අපි එකඟ වුණත් නොවුණත් මම හිතනවා අපි දැන් සියලු දෙනා දන්නවා මේ ඒ ඉතා විශාල බලපෑමක් කරනවා මේ රටේ දේශපාලකින්න තීන්දුව తీරන ගන්න ඇත. ඒ තීන්දුව తీරන වලට බලපාන දේවල් සමහරව ඒක දරා ගන්න පුළුවන්. තමන්ගේ හැකියාව ආර්ථික ශක්තිය සහ ප්‍රතිපත්තිය මත තමන් සමහර අයට දරා ගන්න බෑ. තමන්න සමහර අය මේක දැන දැන හෝ නොදැන හිතට එකඟ නැති රටට හිතවත් නැති විවිධ තීන්දුව తీරන ගන්නවා. අපි දන්නවා. ඇයි ඒ බලපෑම් මත? ඒ බලපෑමෙන්ද පුළුවන් ව්‍යාපාරික ප්‍රජාව. ඒ බලපෑමෙන්ද පුළුවන් තමන්ගේ තමන්ට උදව් කරන අය. ඒ බලපෑමෙන්ද පුළුවන් විදේශ බලවේගවලින්. ඒ හින්දා මම හිතනවා මේක තාමත්ම වටින නීතියක්. මේ නීතිය අපි ක්‍රියාත්මක කරමු. මේ නීතිය ක්‍රියාත්මක කරලා දෙපාර්ශ්වය එකඟ වෙලා මේක හදමු. ප්‍රශස්ත මට්ටමකට අරගෙන යාම සඳහා මේ සඳහා තවත් සංශෝධන හෝ අලුත් නීතියකින් වෙනස් කරන තුරු යම් නීතියකින් පටන් ගමුයි කියන අදහස මම ගරු මන්ත්‍රීතුමනි මේ සභාවට ඉදිරිපත් කරලා නැවත වතාවක් මේ සම්බන්ධයෙන් අපිට උදව් කරපු මේ නීතිය මුලින්ම අපි හදලා ගැසට් කරනකොට කැබිනට් එකට මේ මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරයා යටතේ ලයිස්තුගත කරලා තියෙන හින්දා එතුමා මාර්ගයෙන් අපි කැබිනට් එකේ දැම්මේ දැන් අවුරුද්දකට විතර ඉස්සෙල්. ඒ ඉන්න මේක මේ මැතිවරණයක් මේ ඉලක්ක කරගෙන ගෙනාපුවයි කියන එක අපි ප්‍රතික්ෂේප කරනවා. එම නිසා මේ තුලින් යම් කිසි ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් වීමක් මිසක සැබෑ ජනමතය දැන ගැනීම ශක්තිමත් වෙනවා මිසක හීනවීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා ගරු මන්ත්‍රීතුමනි. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නා.
බොහොම ස්තුතියි. මේ ළඟට ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා විනාඩි 5ක කාලයක්.
නෑ නෑ I speak I have 10 minutes.
ඔබතුමාට විනාඩි 7ක කාලයක්.
ඔව්.
විනාඩි 7යි දී.
ගරු මන්ත්‍රීතුමනි ඇත්ත වශයෙන්ම මේ අලි සම්පති මැතිතුමාගේ කතාව අහගෙන ඉනකොට මට පුදුමයටපත් වුණා. මොකද දැන් එතුමා කියන සහයෝගය වැඩි කරමු එකට වැඩ කරමු එක නීති හදමු කියලා. නමුත් එතුමා 20 වෙනි සංශෝධන ඉදිරිපත් කරපු වෙලාවේ මම සංශෝධන 25ක් ඉදිරිපත් කරුවා. එකට වැඩ කරන්න. මම දුන්නා. ඔතුමා පිළිගත්තේ නැහැ. ඔතුමා පිළිගත්තේ නැහැ. එදා ඔය ආණ්ඩුවට වේද? එදා මහා උජාරුවේ 60 ලක්ෂයක් හම්බුණා. 3-2ක් හම්බුණා. අනිත් එක විවස්ථාවක් ගෙනාවා. පාර්ලිමේන්තුවේ සාකච්ඡා කෙරුවද? ගෝඨාභය රාජපක්ෂගේ නඩු කතා කරන නීතිඥ මහත්වරු වගේ කල්ලගෙන විවස්ථාවක් ඇදලා ගොඩස් ගාලා දැම්ම එක. ඔබතුමා නීතිඥවරයෙක්ද? අපට ලැජ්ජයි.
ඔව් එතුමා.
ඔව්. නීතිඥවරයෙක්ද? You sit down.
You sit down. Who had the power to say that?
මෙතුමා
වැඩ කරලා තියෙනවා මේ රටේ සියලුම දෙනාට ඔබ පක්ෂයේ ඉන්න අයටත් පෙනී ඉඳලා තියෙනවා ඔබ 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 කවදද අවසානයේ උසාවියට ගියේ ඔබ මේ ෆයිල් නැති මේ දේශපාලනේ විතරක් කරපු මිනිහෙක් කවදාද අවසාන වශයෙන් උසාවි ගියේ කවද අන්තිම උසාවි ගියේ කවද අවසාන වශයෙන් පොරණ නඩුවට පෙනී හිටියේ
මෙතුමා
එක නඩුවක් රෙකෝඩ් වෙලා තියෙනවද මම නීතිඥවරයෙක්ද නැද්ද කියන එක බලන්න නඩු වාර්තාවල එක නඩුවක් රෙකෝඩ් වෙලා තියෙනවද
ඔව් කිරියල් මන්තුමා
මම කිව්වේ 20 වෙනි සංශෝධනය ගෙනාවා පාර්ලිමේන්තුවේ 1000ක් සාකච්ඡා කෙරුවේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නඩු කතා කරමු නීතිඥ මහත්වරු විවස්ථාවක් ඇදලා පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කරන්න නැතුව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරුවා හරිද
ඔව් එමෙතුමා
සම්පූර්ණයෙන් වැරදි කිසිසේ විවස්ථාව හැදුවේ කැබිනට් එකේ ඉල්ලීමක් කරලා ගරු GLP රිස්මැතුමා ඒ කාලේ මාත් එක්ක කැබිනට් එකේ හිටියා කැබිනට් එකට ඇවිල්ලා තිබුණා මේ විදිහට රිකවස්ට් හදන්න කියලා ඒ අනුව ඒක අරගෙන ගිහිල්ලා ඒක හැදුවේ නීතිපත් කෙටුම්පත් සම්පාදකවරිය එයා ඒක හදලා ඊට පස්සේ AG ට දීලා AG ඒක ක්ලියර් කරලා ඊට පස්සේ උසාවි ගිහිල්ලා ක්‍රමවේදයට අනුව නිකම් මඩ ගහන්න එපා. මම කවදාවත් මඩ ගහන්නේ නැහැ මිනිසුන්ට අනවශ්‍ය විදියට. ඔබතුමාට මොනාරි කියන්න දෙයක් නැත්තම් කටවාගෙන වාඩි වෙන්න.
ඔව්. ඔව් ක්‍රියාවලිය මැතිතුමා.
එතකොට දැන් මං අහන්නේ එක ප්‍රශ්නයයි. ඔය කරපු දේ හොඳ නැගිය යක වෙනස් කරුවේ. ගරු කතාරාගේතුමනි විසිවැලි සංශෝධනයේ හොඳ නැගිය අයියගේ වෙනස් කරුවේ. විසිවැලි සංශෝධනයේ හොඳ නැගිය අයියගේ වෙනස් කරුවේ. බොළු අධිකරණයම පාවා දුන්නා. රාජ්‍ය ආයතන ඔක්කොම ජනාධිපතිතුමා යටතේපත් කෙරුවා. ඒක හොඳද? දැන් කතා කරනවා එකට වැඩ කරමු, සහයෝගයෙන් වැඩ කරමු. එදා විසිවැලි සංශෝධනය ගෙනහැල්ලා මේ බොළු රටම අධිකරණය, රාජ්‍ය සේවය, රාජ්‍ය පරිපාලනය ජනාධිපතිතුමාගේ හස්තේ යටතේ මම කාටවත් අගිල දික් කරන්නේ නැහැ. මම එතුමාගෙන් අහනවා දයාකමකයෙන් අහගන්න ඔයාගේ ඔයාගේ පවුලේ කරට්ටුව මට
කාටවත්
මම කියන්නේ විසිවැලි සංශෝධනය හොඳ නම් ඇයි ඒක වෙනස් කරුවේ? ඇයි ඒක මුළු රටම අවුරුදු තුනක් අරහස කෙරුවා? රට බංගලොත් කෙරුවා. ගරු කතාරයාගේ තුමනි මම එකක් කියන්න තමුන්නාසෙලට පොඩ්ඩක් අහගෙන ඉන්න. ගරු කතාරයාගේ තුමනි මගේ වත්කම් මගේ වත්කම් මම ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. මගේ වත්කම් සියල්ලම ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඔයා ප්‍රදර්ශනය කරලා තියෙන වත්කම්? ඔයාගේ වත්කම් ප්‍රදර්ශනය කරලා තියෙනවද?
ඔව් එමෙතුමා.
බහට මේ බඩ ඉන්න ගරු මధుර විතාන මැතුමනි මම මේ පාර්ලිමේන්තුවට එන්නේ ඉස්සෙල්ලා අන්තිම අවුරුදු පහට මම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා මිලියන 41ක් ආදායම් බදුවට ගෙවලා තියෙනවා. අම රුපියලට
මට කතා කරන්න දෙන්න. ඔබතුමා කතා කරන්න දෙන්න ඔය වැඩ.
ඔබතුමා
මම කියන්නේ මගේ වත්කම් මම ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් වෙබ්සයිට් එකේ ප්‍රදර්ශනය කළා කියලා කතාවක් දීලා නෙමෙයි. හරි මම අභියෝග කරනවා ඕගොල්ලන්ට වෙබ්සයිට් එකේ දාන්න වත්කම් මොනවද කියලා. එතකොට ඔයා ගෙදර මිලියන 10ක් තිබ්බේ. මෙයා ගෙදර මිලියන 10ක් තිබිලා හවුරා. ගිරි කියන්නේ නේද?
ගිරියල මහත්තයා මේ නවමින පාර්ලිමේන්තුවේ මම තමයි පළවෙනිම වෙබ්සයිට් එක මේ
මමත් ඉදිරිපත් කළා තියෙනවා. මගේ වත්කම් මගේ හෙලිදරව් කරලා තියෙනවා ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් වෙබ්සයිට් එකේ. මම මේ කතාදායකට දීලා එක හංගිව්වේ නැහැ. එතකොට බබ කියන්නේ මේකයි විසිවැඩි සංශෝධනය.
ඔබතුමාට තව විනාඩි දෙකක්
බක්. නෑ I will take 5 minutes.
නෑ අමතර කාලය
දැන්. No I will take I am the chief whip. You disturb me. You
හරි
ඔබතුමා. එතකොට අවුරුදු 20 සංශෝධනය ගෙල්ලලා අවුරුදු 3ක් රට විනාශ කෙරුවා. රට බංගලොත් කෙරුවා. බංගලොත් ඊයේ උසාවියට ඇවිල්ලා රජය වෙනුවෙන් ඉතිරි මහත්තයෙක් කියන මොකද්ද කියන්නේ? සල්ලි නැහැ මැතිවරණයට. උසාවියෙන් කිව්ව ඇෆිඩේවිට් එකක් දෙන්න කියලා. රට බංගලොත් කරපු අය උසාවියට කියලා තියෙනවා මැතිවට සල්ලි නැහැ කියලා. ඉල්ලාස් වෙන කූඩැල්ල වගේ ඉඳතෝ ඉල්ලාස් වෙන්න. කූඩැල්ල වගේ ආණ්ඩුවර එල්ලිලා ඉන්නවා ලැජ්ජ නැතුව. රටම විනාශ කළා, බංගලොත් කළා, අපේ කීර්තිලාභය නැති කරලා කූඩැල්ල වගේ තාම එල්ලිලා ඉන්නවා. ලැජ්ජ නැද්ද? ඉල්ලාස් වෙන්න. එන්නේ නිසා මම කියන්නේ අවුරුදු 3ක් ගියාම තමයි ඇස්සරුනේ. දැන් කියන සහයෝගයෙන් වැඩ කරමු, සාකච්ඡා කරමු. අවුරුදු 3 සාකච්ඡා කරනවාද? මේ පාර්ලිමේන්තුවේ ඔක්කොම ස්ථාවර නියෝගය අත්හිටවලා තාරක සභාවට ආණ්ඩුවේ පත් කරගත්තා. ඒ සහයෝගයෙන් වැඩ කිරීමද? අරගලෙන් පස්සේ තමයි බෙව්වා ඔක්කොම එළියට ආවේ. එම නිසා මේ රට විනාශ කළා, මේ කළු කෝත් දාගෙන කළු ටයි හැදගෙන රට විනාශ කළා තමන්ගේ පෞද්ගලික ලාභයට. පෞද්ගලික ලාභයට රට විනාශ කරුවා. පෞද්ගලික වාසියට රට විනාශ කරුවා. ඒකයි මම ඇහුවේ මේගොල්ලෝ දීතික්ක මහත්තුරුද කියලා. දැන් විසිවැලි සංශෝධනයේදී ඔයගොල්ලෝ ඡන්ද දුන්නනේ ඔක්කොම අධිකරණය විනාශ කරන්න, රාජ්‍ය පරිපාලනය විනාශ කරන්න. ඇයි ඒක විනාශ කරුවේ? හොඳ නම් අවුරුදු 3කට පස්සේ විසිවැලි සංශෝධනයේ ගෙනකොට මම සංශෝධන 25ක් ඉදිරිපත් කරුවා. එකක්වත් පිළිගත්තද? එකක් අපි පිළිගත්තද? දැන් කියනවා දැන් හොඳටම රිදිලා දැන් කියනවා සහායකයෙක් වැඩ කරමු කියලා. අනිවාර්ය නිසා මම කියන්නේ මේ පඩතත් ගේන්නේ මැතිවරණේ කල් දාන්න. මං අද උදේ කිව්වා මැතිවරණේ වීදා ගැන උත්තර ප්‍රශ්නයක් නම් මැතිවරණේ වීදා ගැන ප්‍රශ්නයක් නම් මම විජිතා රාජපක්ෂ මැතිතුමාගේ ඇහුවා. එතුමා කෝප්පගේ සභාපති කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයා මිලියන 43ක් රූපවාහිනී ආදායම රූපවාහිනී දැන්වීම් දාලා තද්ද වෙලාවේ අද වෙනකන් ගෙවල්ලා අද වෙනකන් ගෙවලා නැහැ. අපි මේවා කෙරුවේ මේවා තමයි රට බංගලොත් කෙරුවේ මේ වගේ දේවල් නිසා. එතකොට මේක ගෙනාවේ මැතිවරණේ කල් දාන්න. මැතිවරණයක් කැදවලා තියෙන අවස්ථාවක නාම යෝජනා කැදවලා තියෙන අවස්ථාවක ඇයි මේ නීතිය ගෙනාවේ? හැබැයි හිතන්න එපා අපි මේක අත්හරිනවා කියලා. අපි මැතිවරණේ කල් දැම්මොත් අපි අවශ්‍ය නීති පියවර ගන්නවා. අන්න ඒ නිසා මම සියලු දෙනාටම කියනවා දැන් ඇත්ත වශයෙන්ම මොකද්ද ඕ පලාස් සභාව ගැන නෙවෙයි කතා කරන්නේ. ඒක දන්නේ නැහැ. දැන් කතා කරේ පළාත් පාලන නීතිය ගැන. අන්න ඒ නිසා මං අහන්නේ එකම ප්‍රශ්නයයි. බොනු රටම විනාශ කරලා ඇයි ආණ්ඩුව ලැජ්ජ නැතිව එළිලා ඉන්නේ?
ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක් තියෙනවා.
එළිලා ඉන්නේ. ආණ්ඩුවට උත්තර නැහැ. ආණ්ඩුවට උත්තර නැහැ. දැන් කූඩැල්ල වගේ එළිලා ඉන්නවා. හිරිගෙදයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නත් හිරිගෙදයි මට්ටම්. එමන් එමලිසා මේ මැතිවරණය කල් දාන්න එපා. මම රජයට මම අභියෝග කරනවා මේ මැතිවරණය කල් දැම්මොත් මේ රටේ විශාල පිපිරීමක් ඇති වෙනවා කියන එක මම මේවත් අදිමත කරනවා. Thank you.
මීළඟට ගරු ඩයනා ගමගේ මැතිනිය ඔබතුමියට විනාඩි 13ක කාලයක්
තියෙනවා. විනාඩි 15ක් කියලා තමයි දීලා තියෙන්නේ.
කාලය අඩු වෙලා තියෙනවා.
ඒක තමයි. ඉතින් මේ වගේ කතා කරනකොට එකම දේවල් අපිටත් කාලේ නවත්තගෙන මේ අපිට කාලේ නැති වෙනවා කතා කරන්න. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඇත්තටම පටන් ගන්නෙම මේ අවස්ථාව ලබා දුන්නට බොහොමත්ම ස්තුතියි. පළමුවෙන්ම මම මගේ ශෝකය ප්‍රකාශ කරන්න ඕන අපේ ගරු අපේ හිටපු අධ්‍යක්ෂකතුමියක් නිෂ්පාදකවරියක් සහ ඇත්තටම රටේ කලාව වෙනුවෙන් විශාල කැපකිරීමක් කර සුමිත්‍රා පීරිස් මැතිනිය වෙනුවෙන් සහ ඒ පවුලේ සියලු දෙනා වෙනුවෙන් මාගේ ශෝකය මා ප්‍රකාශ කරන්න කැමතියි. එවැගේම අද අපි මේ කරන විවාදය මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අද මේ ගෙනක් තියෙන මේක අනිවාර්යයෙන්ම අද මේ පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත යුතුයි. මොකද මේක මේ පහුගිය කාලෙම අපි දැක්ක මැතිවරණවල මේ වියදම් මේ සල්ලි කොහෙන් එනවද අපි කවුරුත් දන්නේ නැහැ. මොන සල්ලිද කියලා අපි දන්නේ නැහැ. පෝස්ටර් වලට මේ ටීවී ඇඩ්ස් වලට ඒ වගේ දේවල් පහුගිය කාලේ අපි දැක්කම නමුත් එක කොටසක් විශාල ප්‍රමාණයක් වියදම් කරගෙන නැති කොටස නැත්තටම වියදම් කරගන්න බැරුව ඉන්නවා. නමුත් අපි දන්නේ නැහැ මේ සල්ලි කොහෙන්ද ආවේ කියලා. ඊට පස්සේ මම කැමති අහන්න මේ රටේ ඇත්ත වශයෙන්ම මේ ඡන්දය රටේ ජනතාව ඉල්ලපු ඡන්දයක්ද? මේ රටේ ජනතාවට මේ ඡන්දයක් ඕනේද මේ මොහොතේ? මේ රට මේ බංකලොත් වෙච්ච අවස්ථාවක අපිට මේ රටේ ජනතාවට සහන දෙන්න බැරි අවස්ථාවක පීඩාවට පත් වෙලා ඉන්න අවස්ථාවක් තියෙන රට ආර්ථිකයේ විශාල වශයෙන් මේ විශාල ක්‍රයිසිස් එකක තියෙන රටක් හැටියට කිසිම ලෝකේ රටවල් මේ වෙලාවේ ඡන්දයක් පවත්වන්න හිතන්නේ නැහැ. නමුත් අපේ රටේ කාටද මේ ඡන්දය ඕන වෙලා තියෙන්නේ? මේ රටේ ජනතාව ඡන්දයක් ඉල්ලලා නැහැ. ඇත්තටම 2023 අවුරුද්ද වෙන්න ඕන රටේ රිෆෝම්ස් වෙන්න. මේ රට නැවතත් අඩුම ගානේ අත්තිවාරමක් දාගන්න ඕන. අපි හිටපු තත්ත්වයටවත් යන අත්තිවාරම අපි හදාගන්න ඕන මේ 2023 අවුරුද්ද. එහෙම නැතුව අද මොකද්ද අපි කරන්නේ? මේ බිලියන 10ක්ටත් වැඩි ප්‍රමාණයක් වියදම් කරගෙන අපි යන්න හදනවා මේ පළාත් පාලන ඡන්දයකට. මේක අඩුම ගාන රජයක් පෙරලන, හරිද? මේ රජයක් පෙරලන ඡන්දයක්වත් රජයක් වෙනස් කරන ඡන්දයක්වත් නෙමෙයි අපි මේ මෙච්චර බිලියන ගාණක් වියදම් කරගෙන මේ පවත්වන්න හදන්නේ. එතකොට මේ රටේ ජනතාවට පුළුවන්ද මේක උහුලන්න? එතකොට මේ පෞරුදු පහුගිය අවුරුදු ගානකම අපිට තිබුණා නගර සභා ටික තිබුණා ප්‍රාදේශීය සභා ටික තිබුණා මේවයි මොකද්ද සිද්ධ වුණේ රටේ? දැන් මේ පහුගිය කාලේ තිබුණ නැති එකෙන් අපිට වෙච්ච පාඩුව මොකද්ද?
8000 දාගත්ත බරුවට
මොකද්ද වුණේ අපිට? මම කියන්න කැමති මේ මේක මේක පොඩ්ඩක් හිතන්න මේ රටේ ජනතාව ඇත්තටම මේක ගැන හොඳටම හිතන්න මේ ඡන්දය ගැන මේ පත්වීම් ටික ගැන හිතන්න ඇත්තටම දිස්ත්‍රික් ලේකම්වරු 25යි ප්‍රාදේශීය ලේකම්න 331යි ග්‍රාම සේවක නිලධාරී 14350යි සමෘද්ධි නිලධාරීන් 24000යි දිස්ත්‍රික් ලේකම් විශාල ප්‍රමාණයක් ඉන්නවා සහ දිස්ත්‍රික් නිලධාරීන් තව සංවර්ධන නිලධාරීන් පළාත් පාලන ආයතන 341ක් එතකොට මේ පළාත් පාලන ඒ වගේම තමයි පළාත් පාලන වල මහනගර සභාත් 29යි නගර සභා 36යි ප්‍රාදේශීය සභා 276යි පළාත් සභා 9යි මේ සියලු දේම පත්වීම් මොකද්ද 8711ක් පත් වෙනවා මේ රටේ 8711ක් පත් වෙන අපි ගණන් හදලා බැලුවොත් මේ දීමනා සහ වැටුප් වලට 25000 ගානේ අපි ගණනය කළොත් මේ 8711ට අපිට මාසිකව ගෙවීමක් කරන්න වෙනවා 21,71,75,000ක් මාසයකට යනවා මේ රටේ වියදම් මේ 8711ට ගෙවන්න වැටුප් සහ දීමනා එතකොට වසරකට යනවා අපිට බිලියන රුපියල් බිලියන 2.61ක් රුපියල් බිලියන අවුරුද්දකට මොකක්ද එතකොට තවත් මේක පත් කරලා බිලියන 10ක් අපි වියදම් කරලා මේ වගේ තුන් ගුණයක් අපි වියදම් කරන්න ඕනේ මේක මේන්ටේන් කරගෙන යන්න මේ රටේ මේ වගේ පීඩාවකට පත් වෙලා තියෙන රටක් මේ ජනතාවකට මේක නැවත උහුලන්න පුළුවන්ද මේ ගෙවීම දැනටමත් මේ 225 ගැන කතා කරනවා රටේ ජනතාව අපිට සාප කරනවා රටේ ජනතාව මේ මේවට බෝම්බ ගහන්න හදනවා මේක දියවන්නාවට යට කරන්න හදනවා ඇයි මේක මේන්ටේන් කරගෙන යන මේ මේ 225 මේන්ටේන් කරනවා කියලා එතකොට අපිට 8711ක් මේ රටේ ජනතාව ලෑස්තිද මේන්ටේන් කරන්න ලෑස්තිද ඉදිරියේදී බදු ගෙවන්න ලෑස්තිද මේ පෙට්‍රල් ටික නැහැ
ලැබෙන ප්‍රතිඵල මොකද ඒකට
මේ ගෑස් ටිකට මේ මේ උද්දමනේ මෙච්චර ඉහළ ගිහිල්ලා අපිට රුපියල් අච්චු ගහලාද මේවට ගෙවන්න කියන්නේ පුළුවන් රුපියල් අච්චු ගහන්න ඕන තරම් ගහන්න පුළුවන් print කරන එකනේ තියෙන්නේ රුපියල් ටික අච්චු ගහගෙන යන්න තියෙන්නේ එතකොට මොකද්ද රටක වෙන්නේ මේ උද්දමන තත්ත්වයට මොකද වෙන්නේ මේ රටේ ජනතාව මේකෙන් තවත් තවත් පීඩාවට පත් වෙන එක විතරයි වෙන්නේ මේ රටේ ජනතාවට මේක උහුලන්න බෑ මම හිතන්නේ මොලේ තියෙන කිසිම කෙනෙක් මේ රටේ මේ වගේ ඡන්දයක් இல்லයි කියලා මේ වගේ අවස්ථාවක මේ ඡන්දයක් තියෙන අවස්ථාවක රටපත් වෙලා තියෙන තත්වයක් නෙමෙයි අද මේ රටේ තියෙන්නේ. ඒකින්ද මම ඇත්තටම ඉල්ලා සිටිනවා කොහොමද මේ මැතිවරණ කොමසම වුණත් ඡන්දයක් පවත්වන්න තීරණයක් ගත්තේ. සාමාන්‍යයෙන් ව්‍යවස්ථාවෙම තියෙනවා වගන්ති 104C යටතේ තියෙනවා IGP-ව කැඳවන්න ඕනේ. ත්‍රිවිධ හමුදාව කැඳවලා මේක ගැන සාකච්ඡා කරලා නැවත ඊට පස්සේ ජනාධිපතිට මේ ගැන දන්වලා මේ දේවල් සිද්ධ වුණාද? අපි ඒක හොයලා බලන්න ඕනේ. මේවා වුණාද? කොමිසමෙන් මොකද්ද අපි මේ ඡන්දයකට ගිහිලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද අපිට ලැබෙන ලාභය මේ මොහොතේ අපිට පාඩුවක් මිසක් මේ රටේ දැනට අපිට ලාභයක් ලබන්න හිතන්නවත් බෑ මේකේ මේක කාටද අවශ්‍යතාවය තියෙන්නේ මේ හිතාගෙන ඉන්නවා නම් විපක්ෂයේ මේකෙන් විශාල ජයග්‍රහණයක් ලබන්න පුළුවන් කියලා මම හිතන්නේ ඒගොල්ලෝ ඉන්නේ අර ලාලා ලෑන් කියන තැනේ මොකද අර මේ ක්ලවුඩ් 9 එකෙන් බිමට බහින්ද මේ මහ පොළොවට අඩිය ගහන්න මේ ඡන්දවලට ගිහිල්ලා රටවල් කරන්න බෑ මේ රට ගොඩ දාන්න බෑ මේ රට ඇත්තටම මහා තව තවත් අගාධයට ඇද වැටෙන තත්යකට අපි පත් වෙනවා මේ විදියට ඡන්දවලට ගියොත් දැන් මේ මොහොතේ මේක තේරුම් ගන්න අපි කැමති ප්‍රජාතන්ත්‍රවාදී රැකිය යුතුයි රටක මේක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තමයි රටක මිනිසුන්ට ඡන්දයක් තියෙන එක නමුත් මේක නෙමෙයි මොහොත මේක නෙමෙයි අපිට මේ දැන් මේ ඡන්දෙකට ගිහිල්ලා මේ වියදම් දරන්න බෑ රටේ ජනතාවට මේ රජයට මේ මේක වෙනුවෙන් වියදම් කරන්න මුදල් මේ වෙලාවේ නැහැ. එහෙමනම් මොකද්ද මේ වෙන්නේ? ඒ වගේම මේ වියදම් කරන සල්ලි දැන් අපි දැක්කා මේ විපක්ෂ නායකතුමා බස් බෙදාගෙන යනවා. මට අහන්න කැමතියි එතුමා බස් එක එලවන්නේ ලයිසන් එකක් තියාගෙනද? සාමාන්‍යයෙන් ওই බස් එලවන්න HGV ලයිසන් එකක් තියෙන්න ඕනේ. Heavy goods vehicle. දැන් එතුමාට එහෙම ලයිසන් එකක් තියෙනවද මේ බස් එලවගෙන යන්න? බස් බෙදලා මේ දේවල් බෙදලා මොකද්ද මේ කරන්නේ අනිත් එක මේ විපක්ෂ නායකතුමා දැන් මට හම්බුනේ විනාඩි 15 13 අපි කීප දෙනෙකුට මේ කාලය නැති වෙනවා මොකද මේ විපක්ෂ නායකතුමාගේ කාලය දුන්නාම එතුමා මේක කියවිලා කියවනවා 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 කාලේ අරගෙන උදේ 10 ඉඳලා කතා කරනවා සමහර දවස්වල පැය එකමාරක් දෙකක් වෙනකොටත් විපක්ෂ නායකතුමාගේ කතාව එතකොට කාටද අපේ වරප්‍රසාද අහිමි වෙනවා අපිට මේකේ මොකද අපිට අපේ කාලය නැති වෙනවා මේ සීළු දිනාටම එහෙම කරන්න ගියාම ඉතින් මොකද්ද මේ විහිළුව කියලා මං ආන්න එමෙදී විපක්ෂ නායකතුමාගෙන් මේ කතා කරන්න ගත්තාම මයික් ටයිසන් කෙනෙක් වගේ මොකද්ද මේ කියලා කියවිල්ල ඉවරයක් නැහැ ඒ වගේම තමයි ගරු මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුව තුල අපි දැන් අපි දකිනවා මේ අපි දැන් මේ දැක්ක මොහොතේ මේ වෙච්ච සිදුවීම් මේ අපහාස කිරීම දැන් වෘත්තියකට අපහාස කරනවා එම වෘත්තියම කියා ගන්නා සමහරක් අය ඒ වෘත්තියටම අපහාස කරනවා දැන් අපි මේ මොහොතේ මේ දැක්ක ටිකට ඉස්සෙල්ලා මේ කිරියල් ඇමතිතුමා සහ මැතිතුමා සහ මේ අලිසබ්ලි මැතිතුමාට මේ කරපු අපහාසය නීතිඥවරයෙක් හැටියට දැන් එතුමා මේ මේක කළාද දැන් සමහරක් මෙතන ඉන්න මන්ත්‍රීවරු මේ මේ පාර්ලිමේන්තුව තුල මං හිතන්නේ පුංචි කාලේ ඉඳලම හිටපු අය ඇමතිවරු හැටියට දැන් ප්‍රජාතන්ත්‍රවාදී නැහැලු මේ රට තුල එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී නැත්තම් මේ රට තුල දැන් මේ ගරු ජනාධිපතිතුමා එහෙනම් මේ මේ ඡන්දයක් පැවැත්වීම ගැන කිසිම මේ ඒක ගැන විවාදයක් නැහැ එතුමා එතුමා මේ රටේ ජනතාවට ඉල්ලලා දිනනවා නම් ඡන්දයක් කමක් නැහැ දැන් මේ ඡන්දයක් ඉල්ලගෙන දඟලන්නේ මේ විපක්ෂය මොකද්ද මේ ඡන්දෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේ රට මේ ගොඩ දාගන්න එකතු වෙන්න මේ වෙලාවේ ඡන්ද නෙමෙයි මේ රටට අවශ්‍ය මේ ඡන්ද වියදම් වලට යන සල්ලි ටික ඕගලන් එකතු කරගෙන මේ රටේ ජනතාවට යම් කිසි සහනයක් ලබා දෙන්න.
ඩක්සඩු කරමු.
ඒකයි අපි කරන්න ඕන. මේ රටේ මේ බදු සහනේ අඩු කරගම්මු. මේ ජනතාව මේ විදුලි බිල ගෙවන්න පුළුවන් තත්ත්වයකද මේ රටේ ජනතාව අද ඉන්නේ. වේල් දෙකක් කන්නේ. මේක මේ එක එක දේශපාලනයේ එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙකුගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේක ඔක්කොම නිලධාරි සහ මේක පාලනය සහ මේ සියලු දෙනාම වග කියව යුතු දෙයක් මේවා මේ අපි වැඩ කරන්නේ ජනතාවට නම් ජනතාවට මේ මෙච්චර ආදරේ නම් මේ රටට ආදරේ නම් ඇයි අපි මෙච්චර බිලියන ගාණක් මේ වියදම් කරන්න ලෑස්ති වෙන්නේ මේ ඡන්දයකට මොකද්ද මේ කරන්න හදන විහිළුව මේ රටේ මේ අහිංසක දරුවෝ අපි මේ මෙතනට
ඇවිල්ලා විනාඩි දෙකක කාලයක් තියෙනවා
මේ දරුවෝ ටික අද පාසල් පොතක් කීයද බෑග් එකක් කීයද මේ මේ දරුවෙකුට අරන් දෙන්නේ කොහමද මේ දෙමව්පියවද මේ රටේ ඒ තරමටම ආර්ථික අහේනියක අපි ඉන්නේ ඇයි අපි මේ සල්ලි ටික වියදම් කරන්නේ නැත්තේ මේ දරුවන්ට මේ පොත් ටික අඩු කරන්න මේ දරුවන්ට මේ බෑග් වලට මේ ඉස්කෝලේට යන වියදම් ටික අඩු කරන්න මේ දරුවන්ට මේ මේ ඉගෙන ගන්න එකට සහනයක් දෙන්න ඇයි අපි ඒක කරන්නේ නැත්තේ එහෙම නැතුව මේ බොරුවට මේ තවත් 8000 ගාණක් ඡන්දයක් තියන්න මේක අඩු කරමු 4000 ගාණකට අඩු කරලා අපි ඊට පස්සේ ඡන්දයක් තියමු මොකද්ද මේ මෙච්චර ගානකට පඩියක් ගෙවන්නේ කොහමද මේ බිලියන 2.61ක් වසරකට ගෙවන්න ඕන ඒ තරමටවත් අපි දැන් මේ රටේ කෙරෙයිද මේවා දැන්පත් කරා කියලා මොකද අපි දකිනවා මේ පාරක අඩුම ගානේ මේ ලයිට් එකක් මාරු කරන්නේ නැහැ නගර සභාවේ මං දන්නේ මම ඉන්න පාරක ලයිට් එකක් මාරු කරගන්න විදියක් නැහැ මට නගර සභාවට කියලා ඒ තරමට මේගොල්ලන් වැඩ මොකද්ද කරන්න කියලා හොයාගන්න බෑ අපිට මේ නගර සභාවල මොකද්ද මේගොල්ලෝ කරන්නේ පාරකින් උනත් භාගයක් හදලා ඉතුරු භාගේ යන්න බෑ
අමාත්‍යංශවලට ඒක දෙන්න
බෑ අමාත්‍යංශ වලට ඇත්තටම අපිට අපේ අමාත්‍යංශේ මගේ රාජ්‍ය සංචාරක අමාත්‍යංශේ මට තේකක් දෙන්න තේකුණ ටික ගන්න විදිහක් නැහැ පෙටි ගෑස් ටික කවුරු හරි පිටරටක ඉඳලා ආවත් ආයෝජකයෝ ආවත් අපිට කතා කරන්න ඇත්තටම ලැජ්ජයි ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන රටක් කොහමද මේ තරම් බිලියන අපි බිලියන 10කින් මේක ඉවර කරන්නේ කඩදාසි ටිකක් රටෙන් ගේන්න ඕනේ බැලට් පේපර්ස් වලට තීන්ත ටික රටෙන් ගේන්න ඕනේ ඒ එකක්වත් තාම ඇනවුම් කරලවත් හිතලවත් නැහැ කො මුදල් මේ රටේ ඒ හින්දා මේ විහිළුව නවත්තන්න අපි සියලු දෙනාම එකතු වෙලා මේ ඡන්දයක් අවශ්‍ය නැහැ මේ වෙලාවේ මේ රටට මේ ජනතාවට සහනයක් ලබා දෙමු ඊට පස්සේ අපි ඡන්ද වලට යන් ඡන්ද ඔක්කොම තියලා එක පෝලිමට තියමු ඡන්ද ඊට පස්සේ
ඔබතුමී කාලය අවසන්යි. ඔබතුමී කාලය අවසන්යි.
ඒ හින්දා මම ඉල්ලා සිටිනවා අපි සියලු දෙනාම එකතු වෙලා මේ ඉස්සෙල්ලා මේ රට ඇත්තටම ගොඩ දාන අත්තිවාරම හරි දැනට දාගමු මේ රටේ මේ ණය බරින් බෙදෙන්න. ඒ හින්දා මට මේ අවස්ථාව ලබා දුන්නට ඔබතුමාට බොහොමත්ම ස්තුතියි.
මීලකට ගරු අනුර කුමාර දිසානායක මහත්මයා විනාඩි 13ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මූලාසනින් මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම මේ පළාත් පාලන මැතිවරණ පිළිබඳ විවිධ සංවාදයක් මත වෙලා තිබෙනවා. එක මේ මුදල් නැහැ කියන කරුණ. ආණ්ඩුව මේ අවස්ථා මේ අවුරුද්දට ඇස්තමේන්තු කළා තුන බිලියන 3400ක්. ඒකෙන් 3000ක් ලැබුණත් දවසක ආදායම බිලියන 8යි. මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරලා තිබෙනවා ඕන් බිලියන 10ක් ඉල්ලුවත් බිලියන 8ක් තමයි ඕන්ට වැය වෙන්නේ කියලා. ඒ කියන්නේ දවසක ආදායම. ඒ වගේම ගරු සභා මන්ත්‍රීතුමනි රුපියල් බිලියන 10ක් ඡන්දයක් තියාගන්න හොයාගන්න බැරි තරමට බංකොලොත් කරා නම් මේ රට රුපියල් බිලියන 10ක් වැය කරන්න බැරි තරමට හින්දුව නම් මේ භාණ්ඩාගාරේ මේගොල්ලෝ ගෙදර යන්න ඕන. මේගොල්ලෝ ගෙදර යන්න ඕන. මිනිස්සු කොහොමද කණ්ඩ දෙන්නේ? මිනිස්සු කොහොමද බෙහෙත් දෙන්නේ? මිනිස්සු කොහොමද අනිත් අවස්ථා සපුරන්නේ? බිලියන 10ක ඡන්දයක් තියාගන්න බැරි නේද? ඉතින් ගෙදර ඒ නිසා තමයි ඡන්දයක් ඕන. භාණ්ඩාගාරයේ තියෙන ධනේ කෝටි ප්‍රකෝටි ගණන් ධනේ මේ අවටින්න කණ්ඩායමගේ ගෙවල් වලට ඇදලා පොදි බැඳගෙන රටේ ආර්ථිකය විනාශ කරලා දැන් ඡන්ද තියන්න සල්ලි නැහැ කියනවා. ඒ නිසාම තමයි ඡන්දයක් ඕන. ඡන්දයකට වියදම් කරන්න බැරි තරමට රට බංකොලොත් කරා නම් ඒ බංකොලොත් කරපු අයට ඡන්ද නොතිය ජනවරමක් නැතුව ජනතාවගේ කැමැත්තක් නැතුව බලේ ඉන්න පුළුවන්. ඒක නිකන් අර සෝමාලියාවේ හොරු කණ්ඩායමක් නැවක් අල්ලගත්තා වගේ නේ. රටක් අල්ලගෙන ඉන්න හොරු කණ්ඩායම අල්ලගෙන කියන ඡන්ද තියන්නේ කියලා. බණ්ඩා බණ්ඩා කර ඉඳිලා කියලා. ඊළඟ ජනාධිපතිවරණ එනවා. ඊළඟ පත් වෙන හැම ආණ්ඩුවක්ම බණ්ඩාගාර හිස් කරනවා. හිස් කරලා කියනවා සල්ලි නැහැ ඡන්ද තියන්න. ඒ නිසා ආණ්ඩුවක් කරන්න ඕන රට හදන එක නෙවෙයි රට විනාශ කරන එක. රට විනාශ කරපුවාම සල්ලි හින්දපුවාම වියදම් කරන්න සල්ලි නැති වුණාම කියන්න පුළුවන් සල්ලි නැහැ ඡන්ද තියන්න. අපි කියන්නේ සල්ලි හින්දපු නිසාම තමයි ඡන්දයක් ඕන. මොකද අධිකරණ අමාත්‍යතුමාට අපි නිශ්චිතව ඉදිරිපත් කරා. දැන්ට විපක්ෂ විසින් සංශෝධනයක් ඉදිරිපත් කළා තියෙනවා. මේ මැතිවරණයට බලපාන නැති ආකාරයට මේක සම්මත කරනවා නම් අපි කැමතියි. දෙක විශේෂයෙන්ම කොමිෂන් සභාවට නිර්දේශ සකස් කිරීමේදී ස්වාධීන කණ්ඩායම් කැඳවීම සඳහා දාලා තියෙන ස්වාධීන කණ්ඩායම් කියන වගන්ති ඉවත් කළ යුතු කියන ස්ථාවරය අපි ඉන්නවා. එහෙම වුණොත් අපි මේකට සහය දෙන්න කැමතියි. හැබැයි මේ ගොඩක් අය කියන මේ දේශපාලන කළු වෙලා තියෙන්නේ මේ ඡන්ද වලට සල්ලි වියදම් කරන අයකින් කියලා. ඔව් අපි දන්නවා මේ ඡන්දවලට කුඩු ව්‍යාපාරිකයන් පාතාල නායකයන් විවිධ ආවරණකරුවන් අපේක්ෂකයන් අල්ලගෙන සල්ලි වීදම් කරලා ඒගොල්ලන්ගේ රුචි අරුචිකම් කරන එක ඇත්ත. හැබැයි දේශපාලන මුළුමනින්ම කළු වෙලා තියෙන එතනින් විතරක් නෙමෙයි. දැන් අපි ඡන්දෙන් සීමා හැදුවොත් ඔයගොල්ලෝ ඡන්දෙට සල්ලි දෙන්න එපා කියලා ඊළඟ මොකද කරන්නේ? එයාට ඉඩම් ගන්න සල්ලි දෙනවා. එයාට ගෙවල් ගන්න සල්ලි දෙනවා. එයාට ඕස්ට්‍රේලියාව වතු ගන්න සල්ලි දෙනවා. ඒත් කප්පන්නේ. ඒ නිසා මේක නතර කරන්න ඕනකම තියෙන අපේ රටේ අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාව ක්‍රියාත්මක කරලා වංචා දූෂණ කරපු අයට දඬුවම් දීලා ඒගොල්ලෝ හිරේ යවලා තමයි මේ සල්ලි පොම්ප කරන එකට අතර කරන්න පුළුවන්. ඒ නිසා මැතිවරණ නීතියකින් විතරක් නෙවෙයි. හැබැයි එහෙම නීතියක් ගෙනවන අපි පක්ෂපාතී. ඊළඟ තමයි අලි සබ්රි මැතිතුමා මේක විශේෂයෙන් කතා කළ මේකේ මේ හරි ලස්සන දවටනයක් මේකට ගෙනාවා. කවුද අලි සබ්රි? ඊට පස්සේ කවුද අධිකරණ ඇමති? මේකට ඉතාමත් හොඳ දවටනයක් ගෙනා මේක මුදල් නාස්ති නතර කරන්න පාතාලි දේශපාලක මේ වනවා කළු ජාවාරම්කාර දේශපාලක මේ වනවා මේක නතර කිරීම සඳහාමයි පනත ගින්නේ කියලා. ඔව් දවටනේ හොඳයි. හැබැයි අරමුණ වසගුලිය. ඉතා හොඳ අරමුණක ඔතන ලද වසගුලියක් මේ පනත. තමුන්නාසලා කවුද? මොන ශිෂ්ට සම්පන්න පාර්ලිමේන්තුවක්ද තීරණය කරන්නේ? මැතිවරණයක් ක්‍රියාත්මක වෙලා තිබියදී මැතිවරණ නීතියක් වෙනස් කරන්නේ? ගරු මූලාසනින් මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුවේ මේ හැසිරෙන්න ඕනද? තිබෙන නීති අනුව මැතිවරණ ප්‍රකාශයට පත් කළා තිබෙනවා. මැතිවරණට අදාළ වෙන පරිදි අප මුදල් තැන්පත් කළා තිබෙනවා. නාම යෝජනා කැඳවීම ආරම්භ කළා තිබෙනවා. දැන් පාර්ලිමේන්තුව මොකද කරන්නේ? පාර්ලිමේන්තුවේ නීතිය සම්බාධනය කරනවා ඒ මැතිවරණට බලපාන විදිහට. ඒ නිසා මේකේ යටි අරමුණු තියෙන්නේ මේ ඡන්ද කල් දාන්න. ඇයි කල් දාන්න ඕන වෙලා තියෙන්නේ? කල් දාන්න ඕන වෙලා තියෙන්නේ මේ ජනාධිපතිවරයා ජනවරමක් නැහැ. මේ ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තු 134 න් තෝරා ගන්න ලද ජනාධිපතිවරයා. ඔහු මන් දැක්ක කියන ජනතාව බාර දීලා තිනු උට රට හදන්න. උට ජනතාව රට හදන්න බාර දුන්නේ. රට නෙමෙයි පාර්ලිමේන්තුවට ඉන්න අවසර දුන්නෙත් නේ. ඒකයි ඔහු මේ කැබින මේ මේ පාර්ලිමේන්තුවට මෙතෙන්ට ජනවරමක් නැද. පසුගිය ආණ්ඩුව තමන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරෙම දියත් කරේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කියන සාධකයේ මත. හැබැයි ඔහු ජනතාව එකතු කරලා අගමැතිකමෙන් එළවා හැරියා. එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේකට ජනවරමක් නැහැ. හැබැයි ඒක දේශපාලන සංකල්පයක්. ඔවුන්ට ජනවරමක් නැති බව තහවුරු වෙන සහතිකය තමයි පළාත් පාලන මැතිවරණ. එතන රනිල් වික්‍රමසිංහටත් මේ ආණ්ඩුවටත් අවශ්‍යයි තමන්ට ජනවරමක් නැති බව ජනතාවගේ මැතිවරණ කරා ඔප්පු වෙනක වළක්වන්න ඕන. ඒ වැළැක්වීමේ අරමුණ මේක තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන්නේ විවිධ දවටන ඕනනේ, විවිධ ඇටවිලි ඕනනේ, අලි සබ්රිගේ එහෙම නැත්නම් විජේදාස රාජපක්ෂ අධිකරණ මැතිතුමාගේ විවිධ සුරංගනා කතා ඕනනේ, දේශපාලන ශිෂ්ට සම්පන්න කිරීම පිළිබඳ බොරු සාකච්ඡා ඕනනේ කියන්න ඡන්දෙට බයයි ඡන්දෙට යන්නේ. මේක වළක්වන්න කරන උපක්‍රමයක්. ඒක නෙවෙයි කියන කවුද? මේක තේරෙන්නේ නැති අය ඒක කියනවා. දැන් අලි සබ්රි කියනවා, කවුද විජේදාස රාජපක්ෂ එකක් කියනවා, ඒ පැත්තේ මන්ත්‍රීවරු කියන මේ වෙලාවේ ඡන්දයක් තියෙන බෑ, ඒ නිසා තමයි මේ ගියේ කියලා. හරියටම කැනසින් පාරේ ගිහිල්ලා නැහැ. හරිද? ඒක ලෙවල් කරන මේ ඡන්දයක් තියන්න බෑ, ඒ නිසා ඉතින් මේක ඡන්ද කල් දාන්න තමයි මේක ගිහින්නේ. මම කියන්නම් ගරු මන්ත්‍රීකමුනි, ඡන්දවලදී අපි පරදින්න පුළුවන්, ජයග්‍රහ ලබා ගන්න පුළුවන්, දේශපාලනේ විසි වෙන්න පුළුවන්. හැබැයි අපේ රටේ ඡන්ද නොති ඉතිහාසෙ මොකද්ද? 1982 ජේ.ආර්. ජයවර්ධන තමන්ට ලැබුණු කේවල ඡන්ද ක්‍රමය හරහා අත්පත් කරගත්තු 6-5 බලේ දීර්ඝ කර ගැනීම වමනාවක් තිබුණා. මොකද නව සමානුපාතික ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීලා තිබුණා. ඌට පාර්ලිමේන්තු 6-5 බලයක් ලැබෙන්නේ නැහැ. ඒ 6-5 බලය ලබා ගැනීම වෙනුවෙන් ඔහු 1989 දක්වා රඳවා ගැනීම අරමුණේ මොකද්ද කරේ ඌ? අපේ රටේ පාර්ලිමේන්තු මැතිවරණ කල් දැම්මා. ඒ වෙනකොට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ අපේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඉඳලා ව්‍යවස්ථාවේ 6 සංශෝධනයට විරෝධය පාලා පාර්ලිමේන්තුවෙන් එළියට ගිහිල්ලා තිබුණා. හැබැයි නියමිත පරිදි පාර්ලිමේන්තු මැතිවරණ තිබුණා නම් උතුරේ දෙමළ ජනතාවගේ නියෝජිතයන් පාර්ලිමේන්තුවට එනවා. එහෙම පාර්ලිමේන්තුවට ආවනම් උතුරේ ජනතාවගේ දුක්ගෙනවිල්ල, ඔවුන්ට ආණ්ඩුවට තියෙන විරෝධය, ඔවුන්ට ආණ්ඩුව පිළිබඳ තියෙන විවේචනය මේ පාර්ලිමේන්තු ඉදිරිපත් වෙනවා. හැබැයි ඔවුන් 6 සංශෝධනයෙන් එළියට ගියපු එක දිගටම එළියට දැම්මා මේ ජනමත විචාරණය හරහා. ඒකෙන් මොකද සිද්ධුනේ? ඒකෙන් සිද්ධ වෙච්ච දේ තමයි LTT සංවිධානයට මරාගෙන මර බෝම්බ කරුවා නිර්මාණය කරන්න පුළුවන් ගර්භාෂයක් නිර්මාණය වුණා. ප්‍රජාතන්ත්‍රවාදී තිබුණේ ඊට සමාන්තර යාපනයේ පුස්තකාලේ ගිනි තියලා ඒ ජනතාවට තමගේ සාධාරණ නියෝජ්‍යයන් තෝරාපත් කරගෙන මේ අයිතිය දුන්නේ 81 සංවර සභා මැතිවරණය. මේ ප්‍රජාතන්ත්‍රවාදී උල්ලංඝනය කිරීමේ ප්‍රතිවිපාක බවට පත් වුණේ මොකද්ද? 30 අවුරුද්දක යුද්ධයක් නිර්මාණය වුණා. මරාගෙන මරන බෝම්බ කරුවන් නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඒ ජනතාවට තමගේ දුක්ගෙනවිල්ල, තමගේ නියෝජිත ආයතන තුළ ඉදිරිපත් කරන්න අවස්ථාවක් නැත්නම් මොකද්ද සිදුවේ කියන්නේ? ඔවුන් ඊට වෙනස් ආකාරයෙන් විකල්ප තෝරනවා. එදා උතුරේ ජනතාවට තිබුණ විකල්පය මොකද්ද? LTT සංවිධානය. මේකයි සිද්ධ වුණේ. 30 අවුරුද්දක යුද්ධය, දහස් ගණන් මිනිස්සු මිය ගියා. මේ මහ පොළව ඇතිතරම් ලේ වලින් තෙත් වුණා. ගංගා නේද කඳුළු වලින් ගලාගෙන ගියා. ඒ තරම් ව්‍යසනයක් ඇති කරා මේ මැතිවරණ කල් දෙමින් ප්‍රතිපිකාප. ඒ වගේම තමයි ඒ වෙලාවේ මැතිවරණ තිබුණා නම් ඒ වෙලාවේ තිබුණ ජනාධිපතිවරණේ ප්‍රතිඵල 90 අපේ පක්ෂයේ മന്ത്രിවරු ගණනාවක් එදා පාර්ලිමේන්තු නියෝජනය වෙනවා. එහෙමනම් ගරු മന്ത്രിතුමනි 88-89 අපේ රටේ නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඇතිතරම් ලේ වගුරලා ඇතිතරම් කඳුළු ගලලා අපිට ඔප්පු කරලා තිබෙනවා ජනතාවගේ අයිතිය, ජනතාවගේ තමන්ගේ විරෝධය, තමන්ගේ හැඟීම මැතිවරණ කරා ප්‍රකාශයට පත් කරගන්න දෙන්නේ නැත්නම් ඇති වෙන ව්‍යසනය මොකද්ද කියලා. අපිට තියෙන මේ බය ගරු മന്ത്രിතුමනි හොඳින් තේරුම් ගන්න. මේ රටේ ජනතාව ඉන්නේ තමන්ට ආහාර නැහැ. තමන්ගේ අම්මා බෙහෙත් නැතුව ලෙඩ ඇඳේ මෙහෙදනවා. තමන්ගේ රස්සාවම අහිමිලා තිනවා. දරුවට කිරිපිටි පැකට් එකක් අරන් දෙන්න බෑ. ගැබිනි අම්මට තමන්ට හරියාම ආහාර වේලක් ලබා දෙන්න විදියක් නැහැ. රස්සාවක් නැහැ. රට දාල යන්න සිද්ධ වෙලා තිබෙනවා. ජනතාව විශාල පීඩනයක ඉන්නවා. ඒ පීඩනේ අඩුමතරමේ තමුන්නාසලා මැතිවරණකින් ප්‍රකාශ කරපත් කරන්න දෙන්නේ නැද්ද? ජනතාවට තමන්ගේ පීඩන ගිල කතරයක් ගහලා ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්නේ නැද්ද? එම අවස්ථාව දී යුතුයි ජනතාවට. පෞගේදා මට මතකයි ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුව මතලා කිව්වා පාරට බහින්න දෙන්නේ නැහැ, හමුදාව දානවා, හදිස් නීතිය දානවා නේද, මේ ඔක්කොම පාලනය කරන කෝ විරෝධතාවය. ඒතෝ ජනතාවට තමන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කරන්න පාරට බහින්න දෙන්නේ නැහැ, ජනතාවට තමන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කරන්න කතර ගහන්න දෙන්නේ නැහැ. මොකද මේ කරන්න හදන්නේ? මම අහන මුලසින්නින් ඔබ මන්ත්‍රීතුමා මේක අනුමත කරනවද? මේ වගේ වැඩක්, මේක තමන්ගේ බලය, මේ ලොටෝ චාන්ස් එකේ යමනේ ජනාධිපති පුටුවර එක ගන්න. කවදාවත් මේ රටේ ජනතාව යා ජනාධිපති පුටුවාඩි කරවන්නේ නැහැ. මේ චාන්ස් එකකින් ඇදිච්ච ජනාධිපති පොටුවක් තියෙනවා. මේක මේක රැකගන්න මේ සටකපට කුමන්ත්‍රණය යෙදෙමින් තිබෙනවා. ඒකටම සරණ අගමැතිවරයෙක් ඉන්නවා. මතක තියාගන්න. කවදාවත් ඔය තනතුර ලැබෙන්නේ නැමෙන්නේ තත්ත සමාජය තිබුණ නැත්තම්. හැමදාම ළඟට වෙලා කුටු කුටු ගගා හිටපු අගමැතිනේ. සභානායකනේ මෙයා. දැන් මොකදලා තියෙන්නේ? මේ දෙනට ඕනේ මේ තනතුර රැකගන්න. මේ තනතුර රැකගන්න තිබුණ පුළුවන්කම තිබෙන්නේ. ජනතාවගේ ජනවරම මනින් නැත්නම් ජනතාවගේ ජනවරම මැනුණු තැන සිට තමන්ගේ තනතුරු වලට විවස්ථාවේ මොන බලතල තිබුණත් ජනතාව හමුවේ ඒ බලතල අවලංගු වෙනවා. රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරයා හැටියට විවස්ථාවෙන් බලතල තිබුණට පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ජනතාව හමුවේ තමන්ගේ බලතල අවලංගුයි. දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයාට මොනතරම් බලතල තිබුණත් ජනතාව හමුවේ තමන්ගේ බලතල අවලංගුයි. මෙන්න මේ අවලංගු වීම වළක්ව ගන්න ඕන. ඒ නිසා තමයි මේ ඡන්ද කල් දැමීමේ මේ ක්‍රියාදාමයට තමුන්වහන්සේ අවතීර්ණ වෙලා තිබෙන්නේ. ඒ නිසා මම කියන්නේ මේකට ඉඩ දෙන්න එපා. මේකට ඉඩ දෙන්න එපා. ජනතාවට තමන්ගේ කැමැත්ත සාධාරණ ප්‍රකාශන පත් කිරීමේ අවස්ථාව දෙන්න. ඒක වළක්වන්න කවුරු
මොන ඔබතුමාගේ විනාඩි දෙකක කාලයක් තියෙනවා.
මේ මොන ශිෂ්ට සම්පන්න පාර්ලිමේන්තුවද? මැතිවරණ ප්‍රකාශන පත් කළා නාම යෝජනා කැඳවලා මැතිවරණ දින ප්‍රකාශන නියම කරන තිබියදී නීතිය සම්පාදනය කරලා ඒකට බැරියර හදනවා. බැරියර හදලා ඒකට විශාල ආලවට්ටම් ගුතනවා. යාපාලනේ කළු සල්ලි නතර කරන එක, විනිවිද පාලනය යුතු මන්ත්‍රීවරු හදන එක, ජනතාවට වග කියන මන්ත්‍රීවරු හදන එක, මේ වගේ දේවල් කරනවා. එනිසා මේක මා නැවතත් කියන්නේ මේක ව්‍යාජ කරුණු ඉදිරිපත් කරන්න. හැබැයි අරමුණ තියෙන මේ මැතිවරණේ කල් දෙමින් හැබැයි ජනාධිපතිවත් අග්‍රාමාත්‍යවරයා තීරුම් ගන්න ඕනකම තිබෙනවා. විවස්ථාවේ බලතල ජනවරමකින් ලැබිලා තිබුණා ගෝඨාභය රාජපක්ෂට. ජනතාවගේ නැගිටීම හරහා දාලා යන්න සිද්ධ වුණා. විවස්ථාවෙන් බලතල ජනවරමකින් ලැබිලා තිබුණා මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍යවරයා හරහා. කැබිනට් මණ්ඩලෙට ජනතාවගේ විශාල නැගිටීම හරහා මොකද්ද වුනේ? ඒ සියල්ල සුනිවිසුණු වෙලා ගියා. එඳා රනිල් වික්‍රමසිංහත් අග්‍රාමාත්‍යවරයාත් මේ ආණ්ඩුවත් උත්සාහ කරනවා නම් විවස්ථාවේ වගන්ති ඇතුලේ විවිධ සටකපට නීති ඇති කරලා තියලු ශිෂ්ට සම්පන්න සම්ප්‍රදාය මුළුමනින්ම බිඳවට්ටලා අශිෂ්ට පාලකෙක් හැටියට තමන්ගේ පාලන බලය දීර්ඝ කර ගැනීම සඳහා උත්සාහ කරනවා නම් ජනතාවගේ නැගිටීම් මරුවේ කරන්න බැරි බව මතක තියාගන්න. අපි ලෑස්සි. හරි මන්ත්‍රීවරුන්ට පඩිගවන්න බැරි නම් 50%කින් පඩිවඩි කරන්න. අපි එකඟයි. තමුනාසලෝ මා හිතන්නේ මේ අර්බුදේ නියම වෙනතේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ දීමනාවන් හරි අඩකින් අඩු කරන්න. ඉතින් මන්ත්‍රීවරු අඩු කරත් එකයි පඩි අඩු කරත් එකයි එතර වේදම එකන්නේ. හරි අඩකින් බැරි නම් 75%කින් අඩු කරන්න. ඒත් අපි එකඟයි. අපි කියන්නේ මොකද්ද? ඒ මන්ත්‍රීවරයාට වරප්‍රසාද ලැබෙනවද දීමනාවක් ලැබෙනවද කියන සාධක නෙවෙයි මෙතන සැලකිලට භාජනය කරන්නේ. මෙතන සැලකිලට භාජනය කරන්නේ මොකද්ද? ජනතාවට තමන්ගේ තිබෙන මතය සාධාරණ ලෙස ඡන්ද පත්‍රිකාවක කතරයක් ගහලා ප්‍රකාශන පත් කරන්න ඉඩ දෙන්නේ නැත්නම් ඇති විය හැකි ව්‍යසනය තමුන්වහන්සේ මා දැක්ක ඊයේ උපදේශක කාර්ය සභාවේ මෙමෙ පක්ෂනායක පාර්ලිමේන්තු
උපතමය කාලය අවසන්
පාර්ලිමේන්තු වාරක සභාව ඉවරුණාට පස්සේ හරි සතුටෙන් විසිර යනවා. මේ වැඩේ දුන්නා ගේම ගැහුවා කියලා. හැබැයි මතක තබා ගන්න ගේම් වලින් ඇති කරලා දේශපාලනයෙන් කවුරුවත් දිගු කාලයක් රැකෙන්නේ නැහැ. ගේම් වලින් බලයින්න හතර ජනාධිපතිවරයා ඉතා ඉක්මනින්ම ඉතිහාස කුණු කූඩේට වැටෙනවා. ගේම් වලින් බලයින්න අග්‍රාමාත්‍යවරයා ඔව් බලේ ගේම් වලින් බලයින්න ජනාධි අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඉතිහාස කුණු කූඩේට වැටෙනවා. ඒ නිසා ජනතාවත් එක්ක ගේම් ගහලා දේශපාලන කරන්න ලෑස්ති වෙන්න එපා. ජනතාව අනිවාර්යෙන් තමුන්වහන්සේලා ගේම් එකක් ගහනවා. ඒ නිසා මන්ත්‍රීතුමනි මේ රට කවර ආකාරයේ ප්‍රචණ්ඩකත්වයකට කවර ආකාරයේ ගැටුම්කාරී තත්වයකට කවර ආකාරයේ නොසන්සුන්කාරී තත්වයකට අපි අනේකට එකඟ නැහැ. එහෙම තත්වයක් අපේ රටේ ඇති නොවිය යුතුයි. අපි ඒ වගේ වද වේදනා විදු මිනිස්සු. අපි ධන සමීපතය මිය ගියා ඒ කටුක අත්දැකීම් වලින්. එනිසා නැවත මවසන් කරනවා. නැවත එවැනි තත්වයක් අපේ රටේ නිර්මාණය වී තුනේ. එනිසා එවැනි තත්වයක් නිර්මාණය කරන්න උත්සාහ කර මේ තරුණ ඇමතිවරු ඉන්නවා. තරුණ මන්ත්‍රීවරු ඉන්නවා. තමුන්වහන්සේ දිගු අනාගතයක් තියෙනවා. මේ තව නේද මේ පාර විතරයි සමානයට පාර්ලිමේන්තු තියෙන්නේ. මේ වාරේ විතරයි සමානයට ජනාධිපති පුටුව තියෙන්නේ. එනිසා තමන්ගේ වාරේ ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මේ තරුණ මන්ත්‍රීවරු තමන්ගේ අපේ රටේ අනාගතය බිලි දෙන්න ඕන. එනිසා මම නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටි. ඔබ තුමාලා තීන්දුවක් ගන්න මේකෙන. මේ කරන අපරාධයට ඉඩ දෙන්න එපා. මේ රටේ තරුණ ජීවිතත් එක්ක මේ රටේ මහජනයත් එක්ක කරන ලේවැකි සෙල්ලමක් කරන්න මේ රනිල් වික්‍රම උත්සාහ කරමින් තිබෙන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ මේ ලේවැකි සෙල්ලම සහතික වශයෙන් ගරු මන්ත්‍රීතුමනි පරාජයට පත් කරනවා. ඔව් මොන දහංගට ගැහුවා මොන උපක්‍රම හැදුවත් ජනතා බලය හමුවේ රනිල් වික්‍රමසිංහ මේ හදන්න හදන සියලු දහංගට පරාජයට පත් කරනවා. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.